කෙලෙස් සිටවිල්ල. කෙලෙස් සිටවිල්ල සිතක් තුල ඇති වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම මේ කර්මයකට හැරෙනවාමයි. ඒක තමයි ධර්මතාවය. සිතක් තුල කෙලෙසයක් නිර්මාණය වෙනකොට ඉපදෙනකොට ඒ කෙලෙසය හඳුනාගත්තා නම් ඒ සිත ඒක එතනම නිරෝධ වෙලා ඉවරයි. එතනින් යන නිරෝධ කරන්න දෙයක් නැහැ. සම්මා සමාධිය කියලා කියන්නේ ඒක දැනගත්තට පස්සේ ප්‍රතිචාර නොදක්වීම. සම්මා සතිය කියලා කියන්නේ ඒ නිර්මාණය වෙන කෙලෙසේ ඒ ආකාරයෙන් දැන ගැනීම. මේ දෙකම ඒ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි. දැන් උපාසක මාත්‍යට ලෝභයක් ඇති වෙනවා. මොකද්ද මේ iPhone එක රුපියල් 30,000ක් වටිනවා. මේක විසි කරලා බෑ. කාටවත් දීලා බෑ. මේක වටිනවා. මේ ප්ලාස්ටික් කැල්ල වටිනවා. එහෙම එකක් දැනෙනවා. ඒ දැනෙනකොට උපාසක මාත්‍ය විතර දැනෙනවා. මරෙනකොට මේක පියල යනවානේ. මේකත් අර රබර් ගස් වලින් කිරි හරගෙන ඒක උණු කරලා ප්ලාස්ටික් දාලා එහෙම හදපු එකක් නේ. පොළවේ යපස් නේ. යකඩ නේ මේවා. එතකොට මේකත් පොළවෙන් ගත්තේ වනම් ඉතින් මේකට වටිනාකම කැයි මෙච්චර මම දෙන්නේ. මේකත් කවදා හරි දවසක දිරාපත් වෙනවා. මේ ලෝකේ කිසිම දෙයක් අවුරුදු ලක්ෂ ගණන් පවතින්නේ නැහැ. කැඩෙනවා, බිඳෙනවා, දිරාපත් වෙනවා, ඔක්සයිඩ් බැඳෙනවා. එහෙනම් මේවා తాවකාලික පරිභෝජනනේ. මේවා එකක්වත් ස්ථිර නැහැනේ. එහෙම ඇතුලෙන් දැනෙනවා. ඒ දැනෙනකොට මොකද වෙන්නේ? අර ඇතිවෙච්ච ලෝභයේ බලය අඩු වෙනවා. වැටුණට කමක් නැහැ. නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. ගත්තට කමක් නැහැ කියන තැන හැදෙනවා. හැබැයි දෙන්නේ නැහැ. දෙන්නේ නැති වුණාට අර කලින් තිබිච්ච අර මානසිකත්වේ නැහැ. ඇයි මේ උදාහරණේ ගත්තේ කියලා අහුවත් උපාසක මාත්‍ය සිතක ඇතිවෙන කෙලෙසය නිරෝධ කරන්න තියෙන එකම ක්‍රමය තමයි ඒක හඳුනා ගැනීම. වෙන ක්‍රමයක් නැහැ. දැන් උපාසක මාත්‍යට අපි කියනවා ද්වේෂයක් තියෙනවා. ඒ ද්වේෂය නිරෝධ කරන්න, අයින් කරන්න. කොහොමද අයින් කරන්නේ? කෙලෙස් කියන එක සිතේ සමන ස්වභාවයක්. සංසාරේ නිවන් දකින්න නැතුව හෝටි ප්‍රකෝටි ගානක් අපි මේක ඉපදිලා ඉපදිලා ආපු නිසා ඒ කෙලෙස් ඇවිල්ලා සිතේ සාමාන්‍ය පැවැත්මක් වෙලා. අපි කියන්නේ අර ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා. ඒ වගේ මේ සිතේ පුරුද්දක්ලු කෙලෙස් අදන එක. පාර යන මිනිස්සු දිහා නිකන් මේ කෙලෙස් වලින් බලනවා. බඩමුට්ට දැක්කාම මේක කෙලෙස් වලින් බලනවා. ගනුදෙනු කරනකොට කතා කරනකොට කෙලෙස් වලින් කතා කරනවා. ද්වේෂයෙන් හරි වෛරයෙන් හරි ආදරෙන් හරි කරුණාවෙන් ඔක්කොම කෙලෙස්නේ. සෙනෙහස කෙන එකත් කෙලෙස්. ද්වේෂයෙන් කතා කරන එක තරහෙන් කතා කරන එකත් කෙලෙස්. විනාශ කරන්න බලන එකත් කෙලෙස්. පරිස්සම් කරන්න රැක ගන්න බලන එකත් කෙලෙස්. අම්මා කෙනෙක් දරුවෙක් වාගේ දකින්න එකත් කෙලෙස්. බැඳීම. රාගෙන් දකින්න එකත් කෙලෙස්. එහෙනම් මේ ලෝකේ හැමතැනම තියෙන කෙලෙස්. ස්පර්ශ පත්‍ය වේදනා. හැම ස්පර්ශය තුළින්ම වේදනාවක් තමයි හටගන්නේ. මෙන්න මේ අවබෝධය අපේ සිතේ තියෙනවා නම් ඒ සිතේ නිර්මාණය වෙන අම කෙලෙසයක්ම අඳුනා ගන්නවා නම් ඒක නිරෝධ වෙලා ඉවරයි. ක්‍රියා විරහිත වෙලා ඉවරයි. දැනගත්තා කියන්නේ ඒකේ ආයි කරන්න දෙයක් නැහැ. දැන නොගත්තොත් දැන ගැනීම කියලා එකක් වඩන්න ඕනේ. සම්මා සතිය වඩන්න ඕනේ. ඒකට කල යුතු දේ උපාසක මාත්‍ය වැඩිපුරම තින තැම්පතුව තමයි වැඩිපුර එන්නේ. දැන් උදාහරණයක් වශයෙන් උපාසක මාත්‍යට අපි ගල්කට දායක් දෙනවා. ගල්කට දායක්. ගල්කට දායක් පීන බව උපාසක මාත්‍ය දන්නවනේ. එතකොට උපාසක මාත්‍යා ගන්නවා. උපාසක මාත්‍යා මේ පැත්තේ කෙරෝලේ තින්නේ මොනවද? ආන්දරෝ ඒ පැත්තේ තින්නේ කබොක් කැටයක්. ඒක දන්නව ඔයා. ඒක දෙන්න මට. ගත්තා. උපාසක මම මේ පැත්තේ කෙරෝලේ තින්නේ. ඒ පැත්තේ අපේ හඳුනේ තින්නේ gadol කැටයක්. ඒකක් දෙන්න. ඒකක් දන්නවනේ. ඒකක් දෙන්න. උපාසක මාත්‍යා ඉස්සරහ පැත්තෙන් පිටිපස්සේ මොනවද තින්නේ? ආන්දරෝ එතන නම් කළු ගල් කැටයක්. ඒකක් දෙන්න. උපාසක මාත්‍යා ඒක ළඟ තින්නේ මොනවද? ආන්දරෝ ඒක නම් මතක නැහැ. ඒක තියාගන්න. මතක නැහැ නේ? ඒක තියාගන්න. එතනින් එයා පැත්තේ ඒකත් මතක නැහැ. ඒකත් තියාගන්න. අර මුල්ලේ මොනවද තිබුණේ? ආන්දරෝ එතන නම් මේ කළු ගල් කැල්ල. ඒකක් දෙන්න. දැන් දන්නේවා පාක් ගත්තා. දැන් ඉතුරු කීයක් තියෙනවද? ඔකම තමයි සිතටත් වෙන්නේ. කෙලෙසයක් දැනගන්නකොට ඒක නිරෝධ වෙනවා. ඒක නැවත ඇති වෙන්නේ නැහැ. හැබැයි නැවත ඇති වෙනවා නම් ඒක නෙමෙයි ඇති වෙන්නේ. සියෙන් දැකපු නිසා ඒක නෙමෙයි. අර වෙන තැන්පතුවක් එන්නේ. හැබැයි ඒකත් අර පොකුරක් එකක් තමයි. එහෙනම් අපි ලෝකේදී ආ ද්වේෂෙන් දාස්වාරයක් බැලුවා නම් සම්පත දහක් තියෙනවනේ. එහෙනම් ද්වේෂේ දාස්වාරයක් ඇවිල්ලා දාස්වාරයෙන්ම 100ෙන් දැකලා දාස්වාරයෙන්ම නිරෝධ වෙන්න එපාය. එහෙම නේද? අර එක එක ගල්කට අයින් වෙනවා වගේ අර වේස් ඔක්කොම අයින් වෙන්න එපාය. එහෙනම් ඒකට ටිකක් කාලයක් යනවා. මේක හැමතිස්සෙම එනවා කියලා කියන්නේ එච්චර සම්පත තියෙනවා.
මම ඉක්මන් කරන තාක් කල් මේක
ඉක්මන් කරනකොට එතන කැළඹෙනවා සිත. එතකොට තවත් කෙලස් වැඩි වෙනවා. සිත කියන්නේ පාසක මාත්‍ය අල්ලන්න බෑනේ. දෙක ශක්ති විශේෂයක්. ශක්ති විශේෂය හැදිලා තින්නේ මොන වලින්ද? තරංග වලින්. තරංග හැදිලා තින්නේ මොන වලින්ද? අණු වලින්, පරමාණු වලින්. එතකොට මේ අණු වලින් හැදිලා තින්න ශක්ති විශේෂය මම තද කෙරුවොත් මොකද වෙන්නේ? කම්පා වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනවා. නියක්තික බෝම්බයක් වගේ මේක පුපුරනවා. ඒකයි සිත මෙල්ල කරන්න හදන හැම මොහොතෙම විසිරෙනවා. 100ෙන් දැක්කාම ඒකට 100 පීටවම එයා ඒම මෙල්ල වෙනවා, පාලනය වෙනවා. 100ෙන් දකින්න දකින්නලු සිත මෙල්ල වෙන්නේ. මෙල්ල කරන්න එයා විසිරෙනවා. ඒ අඳුනා ගැනීම තුළ ප්‍රත්‍යක්ෂ වීමක්. දැන් බබා දැක්කාම ඇත්තටම බබා මම දැක්කේ නෑ. බබා දැක්කයි කියලා මගේ සිත හඳුනාගත්තා. ශබ්දයක් ඇහෙනවා. ශබ්දය මං ඇහුන්නේ නෑ මට. ශබ්දය ඇහුන බව මම හඳුනාගත්තා, දැනගත්තා. ඒ දැනීම දැනගන්නවයි කියලා කියන ප්‍රත්‍යක්ෂ වෙනවා. ශබ්දය අහනවයි කියලා කියන ප්‍රත්‍යක්ෂලා නෑ. එයාට ඒක ඇහෙනවා විතරයි. තාම ප්‍රත්‍යක්ෂලා නෑ. පේනවනම් ඒ පේනවා විතරයි. තාම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. පේනව නෙමෙයි. පේන බව මම අඳුන ගන්නවා. එයාට ප්‍රත්‍යක්ෂ වෙලා. මම භාවනා කරන කාලේ මට අවුරුදු 15 විතර ඇති. මනසේ කියලා මගෙන් අහනවා මේ ස්වාමීන් මේ පැත්තේ මේ වසපටියෙක් ගියාද? මම කතා කළේ නැහැ. ස්වාමීන් වහන්සේ මේ දැන් ඇරිලානේ ඉන්නේ. වහන්සේ දකින්න ඇති නේද මේ වස්ල? ඒකට ළඟ හිටපු කෙනා කියලා ස්වාමීන් වසපටියෙක් ගියානේ. මන්තෝ ගිය බව අඳුනගත්තා. වසපැටියේ ගිය බව හඳුනාගත්තද කියලා නෙමෙයි ආන්නේ. වසපැටියේ ගියක දැක්කද කියලා. ඇස්වලට දකින්න බෑ. ඒ කාලේ අපේ කමටාන අපේ ගුරුවරයාට දීලා තිබුණේ ඇස් තිබ්බට දකින්න බෑ. කන් තිබ්බට හාන්න බෑ. කය තිබුණාට කටයුතු කරන්න බෑ. කට තිබුණාට කතා කරන්න බෑ. ඒක මේවන්නේ තින්නවා. ඒ මේවන්නාගේ මේවණ එක දකින්න ඕනේ අපි. ඒක 100 පවත්තන්න. ඒ කාලේ කමටාන මේ ලෝකයේ ඇක්ටිමාට කිසිම කෙනෙකුට දකින්න බෑ. දැක්ක බව දැනගැනීමක් තමයි තියෙන්නේ. කන්තිමුණට අහන්න බෑ. එමනම් මේ මෝචිරි ඉන්න මනුස්සට ඇයෙනවනේ. අර පෙට්ටි ඉන්න මනුස්සට ඇයෙනවනේ අප කතා කරන දේවල්. කතා කරනවා නේ මිනිස්සු. කතා කරන්න බෑ. මේ සිතේ ක්‍රියාකාරීත්වයක් මේ තියෙන්නේ. අර ඇක්ටිමුණට හන්දේක් මෙන්ද? කන්තිමුණට බීරෙක් මෙන්ද? කතා කරන්න පුළුවන් උනාට ගොළුවෙක් මෙන්ද? අතපය හොඳට තිබුණාට අබ්බගතෙක් මෙන්ද කියලා බුදුහාමුදුරන්ග අවවාදයක් දෙනවා. ඒක හරියටම හරි. ඒක ආයි කතා කරන්න දෙයක් නැහැ. ඇස් තිබුණාට මිනිසුන්ට දකින්න බෑ. දැක්ක බව දැනගැනීමක් තියෙන්නේ. කන් තිබුණාට මිනිසුන්ට අහන්න බෑ. ඇයෙන බව දැනගත් එකක් තියෙන්නේ. ඒක ඵලය. ඇයෙන එක 100ෙන් ආන එක ඒක මාර්ගය. යම් කිසි කෙනෙක් 100ෙන් ආනවා නම් 100ෙන් දකින්නවා නම් එයා මාර්ගයේ ඉන්න කෙනෙක්. එයා තම ඵලයට ඇවිල්ලා නැහැ. හැබැයි මට පේන්නේ නැහැ. පේන එක මම දැනගන්නවා. මට ඇහෙන්නේ නැහැ. ඇහෙන බව මම දැනගන්නවා කියලා දැනගන්න එයා ඵලයට ඇවිල්ලා.
සුසනස මේ දැනගන්න ඉස්සෙල්ලා ඇසෙන එක මාර්ගය. ඊළඟට දැනීම
දැනගන්න එක ඇවිල්ලා ඵලය. ඊට පස්සේ ඒ දැනගත් එක පුරුදු කරනවා. ඒ පුරුදු කරන එක තමයි මේ ඊළඟ මාර්ගය. ඒ පුරුද්ද තුල එයා පවතිනවා. ඒක ඊළඟ ඵලය. ඒකම බවටපත් වෙනවා ඊළඟ මාර්ගය.
දැන් ඇසීම තුල
දෙක එකතු වෙනවා. ඒ මාර්ගයයි ඵලයයි දෙකම නැහැ. එකක් බවටපත් වෙනවා. ඒක ඊළඟ ඵලය. එහෙම පත් වෙච්ච එක නිරෝධ වෙනවා. ඒ පුද්ගල සත්‍යයේ ස්වභාවය නැති වෙලා යන ඊළඟ ඵලය. දැන් උපාසක මාත්‍ය බලන් දෙකේ වෙනස පෙන්නනනම් දැන් මේ පුතා මොනාරි හානවා. මොකක්ද ආන්නේ? අපච්චි අපි උඩට යමුද? උඩට මාර ප්‍රශ්න ආඳුරංගෙන් ගන්න නැත යන්නත් බෑනේ මාර වැඩේ. ඇයි දන්නේ උඩට යන්න ඉතුනේ යාට? දැන් මේ ප්‍රශ්න ටික ආවේයි. එයා කතා කරපු එක හාපු නිසානේ. එයා ආපු එක ඒ කතා කරන එක ඇහුණා. ඇහුණ බව දැනගත්තා. දැනගත්ත දේ තුල ප්‍රශ්න තියෙනවද? බලන්න අර ඵලයේ තියෙන වෙනස. දැන් කෙනෙක් ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේට හොඳටම අපි තලන්ඩ ආවේ. තලන්ඩ ආවයි කියලා කියන එක හැවුනා. හැවුන බව දැනගත්තා. දැනගත්ත දේ තුල කම්පාවක් නැහැ, බයක් නැහැ. එයා බාඩු ඉන්නයි. ඒක දැනගත්තා එයා. මේ තලන්ඩ කට්ටියක් ඇවිල්ලායි කියලා දැනගත්තා එයා. කම්පා වෙන්නේ නැහැ. හැබැයි ගාන්න ආවේ කියලා ඒක ඇහිච්ච ගමන් කලබලලානේ මහර වැඩේ. මොකක්ද දැන් අර වැරද්දටද ගාන්න ආවේ? ආ, වැරදි දෙකක් තියෙන කෝකට දැන් මේ කට්ටිය ගාන්න ඇවිල්ලා තින්නේ. ඊයේ කට්ටිය ගැවි අර වැරද්දට. මේ කට්ටිය මොකටද දැන්? දැන් උන්වහන්සේ කලබල වෙලා. කුටි ඇතුළට දුවන්නද නැත්නම් ලොකු ආඳුර ළඟට දුවන්නද? එහෙම නැත්නම් වෙන කොහරි ඇඟින්ද කලබලයි. ඒක ඇවුන නිසා. හැබැයි ඇවුන බව දැනගත්තාම එයා ඉන්නේ ඵලයේ. ඒක ස්ථිරයි. ඒක සැලෙන්නේ නැහැ. ඒක තුළ විචිකිච්ඡාව නැහැ. එයා බලාගෙන ඉන්නවා. ගානව මිනිස්සු. ඒ ගුටි වදිනකොට ඒ පාරල් වදිනකොට පොල්ල වැදිලා තැලිලා ඉස්සෙනකොට නැවතර තැලිලා ආයි උඩට එන මොකම් බලාගෙන ඉන්න ඔයා. ඇයි? එයා ගුටි කන්නේ. ගුටි කන බව දැනගෙන ඉන්නේ එයා. ඒකයි අර ඵලයේ තියෙන වෙනස. ශරීරත් මහරහතන් වහන්සේ පිණ්ඩපාත යනකොට උන්වහන්සේගේ ඉවසීම කොච්චරද කියලා බලන්න බමුණේ කළ පොල්ලකින් ගානවා. වැදුනා. වැදුන බව දැනගන්නවා. දැනගත්තේ සිතෙන්නේ ඒක තියෙන තාක්කල් මතකේ තියෙන ඕන නැහැ මතකෙල ඒක අත්හරිනවා. දැන් වැදිලා නැහැ පාරක්. ඇයි? පාරක් වැදුනා. වැදුන බව දැනගත්තා. දැනගත්ත සිත අත්හැරියා. දැන් එහෙම කවුරු ගහලත් නැහැ උන්වහන්සේ ගුටි කහලත් නැහැ. උන්වහන්සේ පාඩ යන ඇරිලා බලන්නේ. අරයා කම්පා වෙනවා මේ. ඇරිලවත් බැලුවේ නැහැ නේ කියලා. පස්සෙන් ගිල්ලලා සමාව ගන්න ස්වාමිනේ මම ඔබ වහන්සේට කොයි වෙලෙද ගැව්වේ? පින්ඩ පාතිනකට. මටද ගැව්වේ? එහෙමයි ස්වාමිනේ. විශ්වාසද? එහෙමයි ස්වාමීනි. එහෙනම් සමාව දෙනවා යන්න. බලන්න මේ චරිතය එතනට හැදිලා. නමුත් අපට ගැව්වන අවුරුදු 20ක් ගියත් අපි ගානට බලන්න පුතේ උඹට කවදාද දෙනවා පාර. හරියට ඒක ටාකට් කරලා තියලා අවුරුදු 20කට පස්සේ හරි පාඩම උගන්වනවනේ වර්ෂයට. මායිමරි වෙනස් කරනවා කියලා. ඇයි අපි අපි අර ගන්නේ ඒක විතරයි. කියපු දේ, ඇහිච්ච දේ, දැකපු දේ, දැනිච්ච දේ, ඇඟිච්ච දේ ඒක ගන්නවා. ඇඟිච්ච බව දැනගන්නේ නැහැ. පෙනිච්ච දේ ගන්නවා. පෙනුන බව දැනගත්ත දේ ගන්න. ඒ ගත්තේ නැති නිසා තමයි අපි තාම සසරේ යන්නේ. ඇහින එක නෙමෙයි ගන්න ඕනේ. ඇහිච්ච බව දැනගත් එකයි ගන්න ඕනේ. එතන ප්‍රශ්න නැතින ගන්න ඕනේ කියලා මම කිව්වා. ඒ කියන්නේ නිරෝධ වෙච්ච කෙනෙක් නෙමෙයි. හැබැයි නිරෝධයට යන කෙනෙක්.
නිසා දැනගත්ත කෙනෙක්ට දැනගන්න.
ලොකු වෙනසක් තියෙනවා. යම්කිසි කෙනෙක් කියන දේ ඇහුනාම ඒ ඇහිච්ච දේ ගත්තොත් අනිවාර්යයෙන්ම ඒකට ප්‍රතිචාර දක්වනවා. ඇහිච්ච බව දැනගත්ත එක ගත්තොත් ප්‍රතිචාර නැහැ. ප්‍රතිචාර නෑ ඒක. හාන් ඇයි? එයා එහෙම එකක් ඇහුවා ඒ ඇයි ආපු දේ දැනගත්තා මම. ඒකට ප්‍රතිචාර නැහැ. ප්‍රතිචාර එන්නේ නැහැ ගොඩක් දුරට. ඒක අර ආර්යවරුන්ගේ ප්‍රතිචාර අඩු. ඇයි අරගොල්ල අර ක්‍රමයට ගන්නෙ? ගත්තම ප්‍රතිචාර අඩුයි. අකලාතරකින් පොඩි ප්‍රතිචාරයක් එනවා. අපි මොකද කරන්නේ? අර දැනගත් එක ඇහිච්ච එක දැනගත්තා ඒක ගන්න. අර ඇහිච්ච එක gediya pitin ගන්න. ඒක ප්‍රතිචාර කරලා ඉතින් තර්ක කරලා වාද කරලා සමහරට විරසක වෙලා අමනාප වෙලා එතනට එනකන් යනවා ඔක. උපාසක මාත්‍යා දැන් අපි මේක මෙහෙම කරන්න ඕනේ. මෙතන අත්විවරමක් දාන්න ඕනේ කුටියක් හදන්න කියලා අපි කියනවා. දැන් තාම පොලොව සකස් කරලත් නැහනේ. එතකොට අත්විවරම කපලත් නැහනේ. දැන් අපි අනාගතේනේ ඉන්නේ. හැබැයි මේ මේකක් දාන්න ඕනේ කියන හදාස අපිට තියෙන සීයෙන් නම් සම්මා සතිය නා පින්නේ සතියට අනාගතේකුත් නැහැ අතීතේකුත් නැහැ. එයාට තියෙන වර්තමානේ විතරයි. සම්මා සතිය කියන්නේ එයා කිසිම තැනක රැඳෙන්නේ නැහැ. එයා රැඳෙන්නේ එකම එක තැනයි වර්තමානේ. එහෙනම් අපි කතා කරන එක අනාගතේට උනාට සම්මා සතියින් ඉන්න නිසා ඒක වර්තමානේ එක. එයාට අනාගතේට යන්න බෑ. ඇයි? සතියෙන් එයා රඳවනවා වර්තමානේ තුල.
ඒකමයි කුතු කරනවා කියන එක සංකල්ප ගත්තොත් තමයි ගත්ත හිඳ තමයි ඒක වර්තමානේ නෝනේ.
ඒ වර්තමානයෙන් එයා බෑර වෙලා අතීතයට එම නැත්නම් අනාගතයට ගියේ අර සංකල්පෙන් ගත්ත නිසා එතන වැරදුනා. අපි මේක මේ විදිහට හදනවා කියලා හිතනවා. මේක ලබන සතියේ මේම හදලා ඊළඟ සතියේ මේම හදලා අපි මේ කාලේ වෙනකොට මේක මෙතනට ගෙනකම් ගේනවා කියලා අපි කෙලින්ම අතීතයට යනවා. සම්පූර්ණයෙන් වැරදුනා. එයා ඒ ආර්ය මාර්ගෙන් පිට ගියා. අපි මෙතන ඉන්න ඕනේ. මෙතන ඉන්න ඕනේ. දැන් මෙතන මොකවත් ඇදිලා නැහැ. මෙතන අත්විවරම දාලා මෙතන ඒ කියන්නේ මේ මොකවත් නැතුව අතිවරම් කපලා නැතුව මෙතන මේක ගොඩනගලා මෙතන මේම අදලා මෙතන මේක කරනවා. එතනමයි ඉඳලා තින්නේ. එයාට අනාගතය තිබිලා නැහැ. එයා වර්තමානයේ ඉඳලා තින්නේ.
හැමදේම හිතයි දැනගෙන.
අපි මොකද කරන්නේ? මේක අතිවරම දැම්මම කියලා කිනකොට උපසමත අතිවරම දාපු තැනට ගිහින්. දැන් අපිට සාපේක්ෂව ඉතී අතිවරම වැඳිලා. ඒතර අතිවරම ඒතර මේ පැත්තේ මෙහෙම ගල් ටික නගලා මුක්කුවක් ගාලා දැන් මුක්කු නැහැ. මුක්කු මැවිලා. අර නිකන් අර 3D වලින් වගේ මැවිලා. අතිවරම මැවිලා. ඒවට පස් පිරීලා ඒවා කොන්ක්‍රීට් වෙලා මෙන්න මේ විදිහට හරක මවමව යනවා. මනක්කල්පිත ම ඒ කියන්නේ අපි අනාගතයට ගිහිල්ලා. අරයට එම වැදෙන්නේ ඇයි? එයා දන්නා මේක කැපිලා නැහනේ. මේක අත්විවරම කපලා කියනකොටත් එයා දන්නා මේක පොලොව විතරයි. තාම නැහැ. ඇයි අර මැවෙන එක යට මැවෙන්නේ නැහැ? මැවෙන්න දෙන්න. ඒ මැවෙන්න දෙන්න නැතුව අර වර්තමානේ හැත්තටම තියෙන්නේ මොකද්ද? පොලොව විතරනේ. මොකවත් කරලා අන්න ඒක තුල ස්ථීරව හිඳගෙන මේකට මේම කරනවාය කියලා එකක් හදනවා. ඒක හදන්නේ 100ෙන්. අරක වෙනස් වෙන්නේ නැති නිසා එයා ඉන්නේ මේ වර්තමානයේ. මධ්‍යම ප්‍රතිපදාව ඉන්නේ. පොළව මතක වෙලා අත්තිවාරම දාපු තැනට අපි ගියා නම් කණු නගපු තැනට ගියා නම් ඒ මානසිකත්වයට පත් වුණා නම් මේ පොළව සම්පූර්ණයෙන් අමතක. දැන් අපට සාපේක්ෂව ගොඩනැගිල්ල හැදිලා භාගයක්. මේ ඔක්කොම අමතකලා එයා සම්පූර්ණයෙන් අනාගතයට ගියා. එයාට වැරදුනා. එයා ආර්ය මාර්ගෙන් පිට ගියාය. නිවැරදි සියෙන් ඉන්න කෙනා මෙතනින් යන්නේ නැහැ. අත්තිවාරම කැපිලා නැහැ. මේ මාපොළේ අත්තිවාරම දානවා. මේ මාපොළේ අපි මෙතන කණු හිටවනවා. මෙතන හිටවනවා. හැබැයි තාම මෙතන නැහැ කියන එක පිළිබඳව එයා හොඳටම දන්නවා. සියෙන් ඉන්නවා. එයාට අර මැවෙන්නේ නැහැ. අර මැවිච්ච තැන ඉඳලා ඊටු ටික හදන්නේ. මෙතන ඉඳලාමයි ඊටු ටික හදන්නේ. ඒ හදලා ඊටු ටික හදන්නේ මෙතන ඉඳලාමයි. ඇයි? එතනට යන්නේ ඒක නැහැ. හැබැයි හර කට්ටිය කණු ටික දැම්මට පස්සේ සැබ්බේ ගණන කරන දැන් කණු උඩ ඉන්නේ ඒ කට්ටිය. කණු උඩ ඉඳගෙන එතකොට අපි මේ පැත්තෙන් බීම් ගාලා දැන් එයා වැඩ ඔක්කොම කරන්නේ කණු උඩ. කණු තිය තාම අත්තිවාරමක් දාලා නැහැ. යට වැරදුනා. හැම දේ තුළම මේක තියෙන අපි කුටිය ගත්තට හැම රාජකාරියක් තුළම හැම ගෙවල් වලත් වැඩ කරනකොට අපි එහෙම යනවා. දැන් ගොඩාක් උපාසකම් වලට තියෙන ප්‍රශ්නයක් තමයි උදේ පාන්දර නැගිටිටකම හද අපි හදමු රයිස් එකක් ගෙදර කට්ටියට. දැන් රයිස් එක හදන්න දැන් තාම ආල් හොදලත් නැහැ. තාම ආල් ගේන්න ඕනේ. එතකොට අපි කැරට් බීට් ඔක්කොම ටික හදලා මේක තෙලෙන් මේව කරලා ටෙම්පරාදු කරලා මේකත් දැන් මේගොල්ලෝ සම්පූර්ණ කෑම එක හදපු තැනට යනවා. ගිහිල්ලා දැන් ගොඩාක් දුරට දැන් කෑම එක කන්න ලෑස්ති. එතනටම ගිහිල්ලා. හැබැයි තාම ආල් ගෙනල්ලත් නැහැ. ඒ කියන්නේ අනාගතයට ගියා. ඒ වැරදුනේ. ඒක සම්මා සතිය නෙමෙයි. ඒක මිත්‍යා සතිය. තාම මොකවත් කළේ නැහැ. නැකිට විතරයි. දැන් දත් මැදලා ඉස්සලා මූණ හොදලා ඉන්න ඕන ඔක්කොමට කලින්. මෙතන ඉඳලා අපි කල්පනා කරන එනම් ආල් ගෙනල්ලා. ආල් ගෙනල්ලා අපි තම්බනවා. ආල් ගෙනල්ලා ඊට පස්සේ මේක දානවා. ආල් ගෙනල්ලා මේක දානවා. අර මොකවත් නැහැ කියන තැන හොඳට 100ෙන් ඉන්න. මේ මොකවත් ඇදිලා නැහැ. මේම මේ එකක් හදනවා. ඒ හදන තැනට අපි මේක ගෙනියන. හැබැයි දැන් තියෙන්නේ මේ තත්ත්වෙ. මෙතන මොකවත් ඇදිලා නැහැ. මේක තුල ස්ථිරව ඉන්නවා. මේක අතරින්න. මේ 100 අතරින්න. ඔය
හවස වෙනකම්ම ගෙනියනවා.
අර පටන් ගත්ත තැන තියෙනවනේ 70. ඒක තමයි 70. ඒක මොකවත් නැහැ. තාම ආලෝදලත් නැහැ, ලිපපත්තු කළත් නැහැ, මූණෝදලත් නැහැ. ඒ 70 තුල 100 ඉඳගෙන අරක කල්පනා කරනවා. ඒ කල්පනා කරන හැම එකක්ම වර්තමාන මොහොත තුල ඇති වෙන සිතිවිලි. අනාගත සිතිවිලි නෙමෙයි. ඇයි? ඒ අර 70 තුල ඉන්නවා ස්ථිර වශයෙන්. ඒක අතරින්න. ඒක අතරපු ගමන් වර්තමානෙන් ගියා. එක්ක ඔය අතීතේ ඉන්නව නැත්නම් අනාගතේ ඉන්නව. එයා ඒක විඳිනවා. විඳිනවා කියන්නේ අනාගතයේ කර්මයෙන් එයා විඳවනවා. ඕං එයා සසරේ යන කෙනෙක්. එහෙම තමයි හොයාගන්නේ එයා සසරේ යනවා කියන්නේ. මේක හැම මොහොතෙම වඩන්න ඕන එක. හැම මොහොතෙම හැම අවස්ථාවකම වඩන්න ඕන එක. දැන් උපාසක මාත්‍යට බැරි වෙලාව තිතිනවා. දැන් වෙලාව හරි, දැන් වෙලාව එක වුණානේ. උදේ ආපු ගමන එකයි, දැන් යමු කියලා හිතෙනවා. යනකොට පල්ලයට ගිහලා අතනින් වාහනේ ගත්තා, අතනින් ඇරුණා කියලා ඔහොම හිතනකොට දැන් මෙතන අමතකයි. ඒ උපාසක මාත්‍ය ඉන්නේ කොහෙන්ද? මේ කිලෝමීටර් 1000 පස්සේ අර වංගුවේ ඉන්නේ. සම්පූර්ණ එතනට ගිහින්. ඒ කියන්නේ එයා පැවැත්මට යන කෙනෙක්. තාම මෙතන ඉන්නේ. මෙතන ඉඳලා අපි එතනට යනවා. එතනට යන්න දලාවක් යනවා. තාම මෙතන ඉඳලා ඉන්නේ. තාම මෙතන ඉන්නේ. මෙතන ඉන්නවා කියන එක 100 හොඳට ස්ථිර වශයෙන් තියාගෙන අරක කල්පනා කරනවා. එයා වර්තමානයේ ඉන්න කෙනෙක්. කොච්චර එයා ගියත් එයා දන්නවා තාම මෙතන ඉන්නේ කියලා. මේක අතරුණොත් අමතකුණොත් එයා අනාගතයට ගියා. වර්තමාන තුල මොහොතේ 100 පවත්තන්න කියලා කියන්නේ දැන් තියෙන පවතින දේ තුල ස්ථිර වශයෙන් 100 තියාගෙන ඊටු ටික කල්පනා කරනවා. ඒක අතීතය ගන්නත් පුළුවන්, අනාගතය ගන්නත් පුළුවන්. මොනවා ගත්තත් කමක් නැහැ. මම දැන් මෙතන. මම දැන් මෙතන ඉන්නේ. ඒක ගැන 100 ඉන්න ඕනේ. පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ මතක් වෙනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මට අවුරුදු 70යි. මං 70 වෙලා දැන් මං රක්ෂාව කරලා පන්සල් ගිහිල්ලා මම දැන් මහාන වෙලා ගුණධර්ම වඩනවා. හැබැයි මට මතක් වෙනවා අර පොඩි කාලේ ඉස්කෝලේ යනකොට වෙලා උඩින් යන එක මට මතක් වෙනවා. හැබැයි දැන් මට අවුරුදු 70යි කියන එක 100 තියෙන තාක්කල් අර අතීතයක් නෙමෙයි, අරක වර්තමානයක්. මේක අමතක වුණා. හරි ලස්සන ඒ කාලේ ඉතින් උඩ පැනලා ඉතින් ඈල මල් පිපිලා තිබුණා. මෙතන අමතක. කවුරු අත තිබ්බමෝ ගැස්සිලා ඇරෙනවා. එයා කොයි දෙටි අතීතේටි. එයා වර්තමානයේ ಗುಣ වඩන කෙනෙක් නෙමෙයි. එයා අතීතේ විඳින කෙනෙක්. නැත්තම් අනාගතේ විඳින කෙනෙක්. ඒ කියන්නේ අනාගතයේ අනිවාර්යෙන් යා විඳවනවා ඒ කර්මී. පැහැදිලිද? මට ඔච්චරයි පැහැදිලි කරන්න පුළුවන්. මට තේරෙන්නේ ඔච්චරයි.
නැවත වර්තමානයේ දැන් හිත දැනගන්නේ කියන ස්වභාවය දැනගන්නකොට දැනුම නෑ වැඩිනවා කියලා දැනගත්තා.
වර්තමානයේ තුල ඉස් ස්වභාවය දැනෙන්නේ ඇයි කියලා පස්සමත් ඇත්තටම දන්නවද? ඒක මගේ වුන් නැත්තම් ඉස් ස්වභාවය දැනෙනවා. ඒක මගේ වුනොත් තියෙන ස්වභාවය දැනෙනවා. දැන් මේක ගන්නකොට මම නෙමෙයි ගන්නෙ. මගේ කය ඊළ මේක ගත්තා. මම නෙමෙයි ගත්තේ. මේම දැනුමත් මේක ඉස්මත. කෝපේ සම්පෝතිලෙන් එකක් නේද? මේක මේ හොඳයි මට කුටියට තියාගන්න. දැන් මේක ගන්නේ මමනේ. දැනෙනවා ඒක. යමක් තියනවා කියලා දැනෙනවා මට. හැබැයි මේක ගන්නේ මම නෙමෙයි නං. එතන එකක් නැහැ. එහෙම එකක් දැනෙන්නේ නැහැ. එහෙනම් වර්තමානයේ තුල ඉස්සභාවයක් දැනෙන්නම එයා ඒක අල්ලගන්න නැති නිසා. යමක් තියෙනවයි කියලා දැනෙන්නම එයා ඒක අල්ලගන්න නිසා. 100න් දකින්නකොට උපාසක මාත්‍ය මේ ලෝකේ හැමදේම තියෙනවා. මෑණියෝ ඉන්නවා, බබාලා ඉන්නවා, පැදුරු තියෙනවා, පුටු මේස තියෙනවා, හාමුදුරුගොල්ලෝ ඉන්නවා. මේ ඔක්කොම තියෙනවා. ඇත්තටම මොනවද තියෙන්නේ මේ ලෝකේ? මොකවත් නැහැ. හැබැයි මොකවත් නැහැ කියන තැනට අපිට එන්න පුළුවන්ද? දැහැනේ උපාසක මාත්‍ය. බත් එක දැක්කම කෙල එනවා. ඒ අණුවල එකතුවක්. ඒ අණු ටිකක් තවත් කැඩුවාම මොකවත් නැහැ. ආයි එකතු කරාම අර කැදෙනවා. හැබැයි අර මොකවත් නැහැ කියන තැනට එන්න බෑ. ඒතකොට කෙල එන්නේ ඇයි? දැන් බබා කියලා කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් නැහැ. අණුවල පරමාණුල එකතුවක්. විඥානයක් තියෙන ඒ නිසා එයා දඟලනවා, ක්‍රියා කරනවා. අපිට එහෙම එකක් තියෙනවා කියලා පේනවා. හැබැයි එයා වඩා ගන්නකොට උණුසුමක් දැනෙනවනේ, සෙනෙහසක් එනවනේ. වඩා ගන්න හිතනවනේ. ඒකේ ප්‍රීතිය ඒකාවේයි. බස් එකේ සීට් එකේ ඇයිනකොට එතන ස්පර්ශයක් නෙමෙයි මාවේ නැන්නේ. අර ස්පර්ශයක ඒකාවේයි. ඒ කියන්නේ කොච්චර මේ ලෝකේ මොකවත් නැහැ කියලා කිව්වත් රාත් වෙනකන් සිත පිළිගන්නේ නැහැ ඒක. සිත කියන ඒ කොට්ටු නැහැ. ඒ සෙල්ල මොට්ටු නැහැ. මෙතන තියෙනවා එකක්. එයා ඒක පිළිගන්නේ නැහැ. ඒක පිළිගන්නේ නැහැ. රාත් වුණාම තමයි එයා කියන්නේ මේ ලෝකේ මොකවත් නැහැ කියලා. එදාට තමයි මොනර එකක් ඇඟේ වැදුනම බලන්න ආ මනසේ ඇඟේ වැදුනා. එයා ඒක ගාන්නක් නෑ. එයාට ඇවත් නැහැ. ස්පර්ශය එයාට මොකවත් නැහැ ලෝකේ. එයා නිරෝධ වෙච්ච කෙනෙක්. මේ ලෝකේ මොකවත් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කිසිම දෙයකට අවු වෙන්නේ නැහැ. අල්ලන්න බෑ. අනිත් ඔක්කොම අවු වෙනවා. කොච්චර ලෝකේ මොකවත් නැහැ කියලා බණවාර 500ක් කාලා තිබුණත් iPhone එකක් වැටලා තිබුණොත් එයා බලනවා. ඒ iPhone 8 කියලා ටග් ගාලා එක ගන්නවා. මොකවත් නැත්තම් දැන් ඒක ගත්තේ ඇයි? එයාට තියෙනවා. ඒ සිත කියනවා එයාට තියෙනවායි කියලා. ඒක පිළිගන්නේ නැහැ එයා. එයාට සාපේක්ෂව තාම ලෝකේ දේවල් තියෙනවා. දැන් උපාසක මාත්‍යට රුපියල් 20 කොලයක් අතට ගන්නකොට 5000 කොලයක් අතට ගන්න උපාසනාට වෙනස දැනෙනවද නැද්ද? ඇයි ඒ දැනෙන්නේ? ඇයි ඒ දැනෙන්නේ? ඒ කියන්නේ ඉතට තාම ඒවා තියෙනවා. අර නිත්‍යානන්දට ඒ කාලේ මේ ඉන්දියාවේ තියෙන 111යි 511යි විතරනේ. ඒතන ඔක්කොම සල්ලි තියලා පූජා කරලා තියෙනවා. 511ක් අරගෙන රෝල් කරලා කනහාරලා තියෙනවා. අර මාමා 511ක්. ඔයාලා එක 511 මට කොල කැරලා කෝනේ කනහාරන්න. බලන්න අර මනුස්සයාගේ මානසිකත්වය සම්පූර්ණ වෙනවා. 500ක් වෙන සෑහෙන වැඩක් කරන්න පුළුවන්. දවස් ගාන ජීවත් වෙන්න පුළුවන් සල්ලියක් ඒක. 725ට 750ට බඩු ගන්න පුළුවන් කාලෙනේ. අර කනහරන කොලේකට සමානයි යාට ඒක. ඇයි එයාට ඒක වටිනාකම පේන්නේ නැහැ? වටිනාකම පේනවයි කියලා කියන්නේ එයා තාම නිරෝධ වෙලා නැහැ. එයා තාම මාර්ගේ යනවා. ඒ නිසා අර සිත පිළිගන්න මේ ලෝකේ මොකවත් නැහැ කියන එක කොච්චර කිව්වත් කොච්චර තේරුණත් එයා පිළිගන්නේ නැහැ. එයාට සාපේක්ෂව හැමදේම තියෙනවා. මේ වඩන්නේ පුරුදු කරන්නේ ඒක ප්‍රත්‍යක්ෂ කරන්න තමයි. අවදාරයක ප්‍රත්‍යක්ෂ වෙනවා. පඤ්ඤාව කොච්චර වැඩිද එච්චර ඉක්මනට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. ලෝකෙ මොකවත් නැහැ කියලා. එදාට එයා රාගය ගැන කතා කරන්නේ. ඇයි? සත්වයකින් නෙපාය. පුද්ගලයකින් නෙපාය. එදාට එයා ලෝභය ගැන කතා කරන. බඩු මුට්ටු තියෙන්න එපාය. රත්තරන් මුතු ගැන තියෙන්න එපාය. ලෝභය ගැන කතා කරන්න. ද්වේෂය ගැන කටහැරලා වචනයක් කතා කරන. ඇයි? පලිගන්න සත්තු ඉන්න එපාය. මිනිත්තු ඉන්න එපාය. අකටයුතු දේ ඔලෙන්න එපාය. එහෙම එකක් නැහැ. ලෝකෙ මොකවත් නැහැ. නැති දේවල් තියෙනවායි කියලා හිතන තාක්කල් එයාට ප්‍රශ්න තියෙන මොකද්ද? කාම ප්‍රශ්න, පංචකාම ප්‍රශ්න, ලෝභ ප්‍රශ්න, ද්වේෂ ප්‍රශ්න, මෝහ ප්‍රශ්න ඔක්කොම තියෙනවා. එයාට සාපේක්ෂව ලෝකේ ගොඩාක් දේවල් තියෙනවා. පුද්ගලයා සත්‍ය නැත්තම් මේ ලෝකේ ප්‍රශ්නත් නැහැ. ඒ පුද්ගල සත්‍ය නැහැ කියලා අපි දන්නවනේ. කොහොම අපේ ප්‍රශ්න විසඳිලා නැහනේ. ඒ කියන්නේ අපට තාම ඉන්නවා කියන එක. ඒ ඉන්න තාක්කල් ඒ ප්‍රශ්න තියෙනවා අපට. මේ මාර්ගයේ අවසානය ඒක තමයි. පුද්ගලයා සත්‍ය නැති වෙලා ඒ ප්‍රශ්නවල අයිතිකාරයා සම්පූර්ණ නිදාස් වෙනවා. ප්‍රශ්න තියෙනවා, දුක තියෙනවා. හැබැයි දුකේ අයිතියට අත්හැරෙනවා. රාතන් වහන්සේ ලෙඩ වෙන්නද? ලෙඩ වෙනවා. බුදුහාඳුර ලෙඩ වෙනවා. ඒතර දුක නැති වෙලා නැහනේ. දුකේ අයිතිය නැති වෙලා. ඒ විඳින කෙනා නැහැ. ලෙඩ වෙනවා, අසනීප වෙනවා, ඔත්පලක් වෙනවා. හැබැයි දුක එයාට අයිති නැහැ. ඒ නිසා විඳවන්නේ. අපි විඳවනවා පාතන් මාත්‍ය. ප්‍රඥාකාම විඳවන්නේ නැද්ද? දැන් කවුරු හරි අපේ ඉදමන නඩුවක් දැම්මත් අපි කොච්චර නඩු දිනේ තියෙන ලබන වාසේ මේ දැන් ඉඳලා විඳවනවානේ. දි කැලෙන්ඩරේ බල බල විඳවනවා. අපි විඳවනවා. ඇයි අර සත්‍ය පුද්ගලයා ඉන්න නිසා. ඒ පුද්ගල සත්‍යයේ ස්වභාවය නිරෝධ වෙච්ච ගමන් අර විඳවන කෙනා නැහැ. විඳවන කෙනා නැහැ. දුකේ අයිතිය අත්හැරෙනවා. දුක හයිමි වෙනවා, දුකෙන් නිදාසුනා කියලා කියන්නේ ඒක. ඒ දුකේ අයිතියට අත්හැරෙන. අත්හැරුනම දුක තියෙනවා. අයිතියක් නැහැ යාට. එනිසා ඒක ක්‍රියාකාරීත්වයක් විතරයි. පොළු පාරක් බැනුමක් අපාසයක් එච්චර යාට එතනින් යාට එකක් නැහැ. මම මොකක් ප්‍රශ්න තියෙනවද? පොඩි බබා මේ ඉන්නවද? ඈ නෑ කිව්වොත් එතකොට දැන් ඉන්නේ පොඩි බබා. දැන් ඉන්නේ අයියේ නම් පොඩි බබා. ඉන්න ගමන්නේ නෑ කියලා කියන්නේ. ඉන්නවද මේ? ඈ අපේ ස්වාමීන් වහන්සේත් ඉන්නවනේ. ඉන්න බෑ. ඉස්කෝලේ යන්නේ නැහැ නේද තාම? පොඩි කාලේ ඉඳලා උපාසකමත් අර ධාම පුරුදු කරන්න ඕනේ. පොඩි ළමයින්ට ගොඩාක් කාර්ය මාර්ගයේ වැරදෙන තැන තමයි අර මූල බීජය තවං කරන තැන වැරදිලා. උදේට අනිවාර්යයෙන්ම ඉස්කෝලේ යනකොට අම්මට තාත්තට වැඳලා යන්න පුරුදු කරන්න ඕනේ. පොඩි කාලේ කොන්ද නවන්න ඕනේ. ඒ කීකරුකම නියතමානිකම යටත්පත්. රැට නිින්දට යන්න බෑ. අනිවාර්යෙන් දෙමව්පියන්ට වඳින්න ඕනේ. වැඳලා කතපය ඔක්කොම හොදලා කරලා පිරිසිදුට නිින්දට යන එක පුරුදු කරන්න ඕනේ. උදේ අවසර දෙමව්පියන්ට වැඳාම තමයි අනාගතයේ දෙමව්පියන්ට සලකන සමාජයක් බිහි වෙන්නේ. දෙමව්පියෝ ගණන් ගන්නෑ සතපාකට. එහෙම හිටියාම අර අවුරුද්දට එක සැරයක් අලුත් අවුරුද්දවසත් කොන්ද නැමෙන්නේ. අනේ තෝම කරනවා. එයා නිකන් ඡන්දෙ ඉල්ලන කෙනෙක් වගේ. කොන්ද නැමෙන්නේ. ඒක පුරුදු කරලා නෑ. පසංග පීටුව වඳින එකේ තියෙන වාසිය තමයි අපේ කයේ තියෙන විද්‍යුතයක්. වොට් 20ක විතර කරන්ට් එකක් තියෙනවා. මේ කරන්ට් එක අපි ගන්න ආහාර පාන වලින් වැඩි වෙන ප්‍රාණ ශක්තියත් එක්ක කරන්ට් එක පොඩ්ඩක් වැඩි වෙනවා. වැඩි වුණාම ඔළුව අවුල්. කලබලකාරීත්වය වැඩි, කල්පනා ශක්තිය අඩුයි, හරියට තීරණයක් ගන්න බෑ. එතකොට නළල පොළොට තියන ඈත් කරනවා කියන එක. අපේ කරන්ට් එක වැඩි වුණාම ඈත් කරලා ඒක පොළොට යන්නේ. ඒ වගේ නළල බිම තිබ්බම ඈත් වෙන. ඈත් වෙනකොට නැවත අර වොට් දෙකක් තුනක් වැඩි නම් ඒක පොළොට හැදලා අර 20 බැලන්ස් වෙනවා. ආයි 100 එනවා යාට. ඒකයි රෝදේ හවස පොළොට ඈත් කරන්න කියන්නේ. ඒක අර පසඟ පීටව වඳින ක්‍රමේ ඒ සම්ප්‍රදායෙන් ගෙනාවේ ඒ ක්‍රමයට. නැත්තම් වැන්දාම නිවන් දකින්නේ නෑ. වැන්දාම 100 පීඨවනවා. නියතමානිකම, යථාත්පාත්කම, ආචාර්ය ධර්ම හොඳ යාපත් සමාජයක් ගොඩ නැගෙනවා. සාසනය පවතිනවා. සාසනය හොඳ ගුණ යාපත් සමාජයක් බිහි වෙනවා. ඒවා අපේ පවුල් වලින් අපි එක පුරුදු පුහුණු කරේ නැත්තම් අනාගතයේ බුදුදහම කියලා පොතේ ඉතිහාසෙ තියෙනවා. ඉතිහාසෙ තියෙනවා බුදුදහම කියලා එකක් තිබුණාය කියලා. මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. එහෙම වෙනවා. ඒ தත්ත්වෙට එනවා. කාසාව කන්ට කෙනෙකුට එහෙම වෙනවා. පුරුදු කරන්න ඕනේ. පුතාලේම වඳලා නිින්දට යන්නේ නැහැ නේද? අද ඉඳලාම කරන්න ඕනේ පුතා. හැමදාම අම්මට තාත්තට වැඳලා නිින්දට යන්න ඕනේ. පුතාලා අනාගතේ පවුල් වෙලා. කිරියම්මා තාත්තට හිටියත් අම්මා තාත්තා ඉතියු ජීවිතුන් අතර එදාටත් වඳින්න ඕනේ. ඒ දරුවන්ට දරුවන්ගේ දරුවන්ටත් ඒක ආදර්ශයක්. ඒක සම්ප්‍රදායක්. ඒක තියෙන්න ඕනේ. දැන් මම මෙච්චර ලොකුයි. එතකොට මගේ අම්මා තාත්තා තම මේගොල්ලන්ගේ අම්මා තාත්තට වඳිනවා. හැමදාම මේ ගෙදර හිටියොත් රැට අනිවාර්යෙන් වැඳලා තමයි නිින්දට යන්නේ. එච්චර වයසට ගිහිලා තේ සම්ප්‍රදාය. එතකොට මේ වැඩිහිටියා කතා කරනකොට වචනයක්වත් කතා කරන්නේ නැහැ. මොනවා කිව්වත් එයා රටේ නැතිවා කියවනවා. එහෙත් වචනයක්වත් කතා කරන පාඩු ඉන්නවා. ඉතිපස්සේ ආනවා මේ මොකද ඔයාගේ අදහස? එහෙම ඇව්වොත් තමයි උත්තර දෙන්නේ. එතකන් කටහැරලා වචනයක්වත් කියන්නේ. ඒ ගෞරවය. දෙමෝපියන්ට එකට එක කතා කරන්නේ ඒවා අපේ සම්ප්‍රදායික ඒවා පුරුදු කරන්නේ නැත්නම් සාසනය පවතින්නේ නැහැ.